විස්සයි විසි හතර අයවැය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් සකස් කරන ලද වාර්තා දෙක සම්බන්ධව සියලුම ගරු මන්ත්‍රීවරුන් වෙනුවෙන් එම කාරක සභාව විසින් සංවිධානය කරන ලද වැඩමුළුවක් 20/23/30 නම් අද දින පූර්වභාග 11:30 සිට 1:30 දක්වා කාරක සභා කාමර අංක 5 පැවැත්වීමේ නියමිතයි. ඊට පැමිණ සහභාගී වනමින් සියලුම ගරු මන්ත්‍රීවරයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. කාරක සභා වාර්තා පිළිගැන්නේ මුදල් පිළිබඳ කාරක සභා වාර්තාව හර්ෂඩ් සිල්ලාමැතිතුමා, මාධ්‍ය තරුණා උරුමේ නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව ලලිත් වර්ණකුමාර මැතිතුමා, ජයන්ත කරුණාචර
මැතිතුමා, කථානායකතුමනි, මාධ්‍ය තාරුණ්‍ය උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරන ලද 2020 වර්ෂය සඳහා ගාලු උරුමයේ පදනමේ වාර්ෂික වාර්තාව සහ 2022 වර්ෂය සඳහා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව හර්ෂඩ් සිල්ලාමැතිතුමා.
ගරු කථානායකතුමනි, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් 24 මුදල් වාර්ෂිකය සඳහා විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යටතේ මුදල් වෙන් කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට අනුකූල වන්නේද යන්න එකී කාර්ක සභාවේ වාර්තාව සභාවේ විශේෂ අවසර ඇතිව ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ඉදිරිපත් කරන අතර සිංහල හා දෙමළ භාෂා පිටපත් හැකික්මනින් ඉදිරිපත් කිරීමට කටයුතු කරමි. ගරු කථානායකතුමා, මේක අපි හැම අවුරුද්දෙම IPS ආයතනය හරහා තමයි කරන්නේ. එතකොට මේ පාරත් IPS ආයතනය හරහා පිටු 95ක ඉතාමත්ම දීර්ඝ විශ්ලේෂණයක් කරලා තියෙනවා රජයේ ප්‍රතිපත්ති වලට අනුකූලවද මුදල් වෙන් කරලා තියෙන්නේ කියලා. අද මම කැමති සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දන්වන්න ඔවුන් සහ අපේ කමිටුව හරහා වර්ක්ෂොප් එකක් තියෙනවා 11:00 අතර හැකි සියලු දෙනාටම මේකට පැමිණෙන්න කියලා. අපි තව දෙයක් සාකච්ඡා කරා ගරු කථානායකතුමනි, ඒ තමයි ප්‍රොපෝසල් එකක් තියෙනවා, ප්‍රොපෝසල් ෆර් ඇඩ්‍රෙසිං පීරියඩ් පවර්ටි ත්‍රූ ද නැෂනල් බජට් ගිවිං ඉෆෙක්ට් ටු ඉන්ක්ලූසිව් ඇන් ජෙන්ඩර් රෙස්පොන්සිව් බජටින් ඇස් ආටිකුලේටඩ් ඉන් ද බජට් ස්පීච් 2024 කියලා. මොකද මේ ගෑනු දරුවන්ට අර සනීපාරක්ෂක තුවා සම්බන්ධයෙන් අපේ කමිටුවේ සෑහෙන දීර්ඝ සාකච්ඡා කරා ගරු අධ්‍යාපන ඇමතුමා. ඊට පස්සේ අපි ඒක මෙතන සභාගත කරන්න කලින් මම දැක්ක ඔබතුමා ප්‍රශ්නකට උත්තර දීලා තියලා CSR එකක් යටතේ මේක කරන්න පුළුවන් වෙයි කියලා. හැබැයි මම නම් හිතන්නේ CSR එකක් යටතේ දිගටම කරන්න පුළුවන් වෙයි කියලා. ඒක තමයි. හැබැයි අපි මෙතන සෑහෙන ලොකු විශ්ලේෂණයක් කරලා සභාව ඉදිරිපත් කරලා තියෙනවා යෝජනා කිහිපයක්ම කොහොමද මේ ගෑනු දරුවන්ට, අතවසේම විපක්ෂ නායකතුමා තමයි ඉස්සෙල්ලම මේ සම්බන්ධයෙන් කතා කරේ. එවකට ඔබලා මේක පිළිගත්තේ නැති වුණාට දැන් ඔබලා පිළිගැනීම පිළිබඳව අපි අතිශයින්ම සන්තෝෂ වෙනවා. හරි, ඒ නිසා ඔව් හාස්‍යයටත් ලක් කරා. නමුත් අපි එතනින් එහාට ගිහිල්ලා කොහොමද මේක කරන්න පුළුවන් කියන එක ඔබතුමාට ඉදිරිපත් කරන්න. බොහොම ස්තුතියි.
මහජන පෙත්සම් පිළිගැනීම රමේෂ් පතිරණ මැතිතුමා.
ගරු කථානායකතුමනි, කදුරුගස්සෙන හියාර නැගෙනහිර අංක 410 ධර්ම ස්ථානයේ පදිංචි HK සුසන්ත කුමාරසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
බුද්ධික පතිරණ මැතිතුමා.
ගරු කථානායකතුමනි, කරගොඩ වියන්ගොඩ කද්දුව මතුශාණියන ලිපිනේ පදිංචි HKA ලසන්ත මහතාගෙන් ලැබුණු පෙත්සමක්, මාතර කැකරදුර ගොඩහේවගේ වත්ත උක්වත්ත යන ලිපිනේ පදිංචි HT කාන්ති මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්, තියගොඩ බටුවිට සඳගිරි දරණ ස්ථානයේ පදිංචි K දිලක්ෂි නිලුකා මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් වශයෙන් පෙත්සම් තුනක් පිළිගන්නවා.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන පසු චමින්ද විජේසිරි මැතිතුමා මහජන ආරක්ෂක ඇමතිතුමාගෙන් ඇසීමට
කලින් ප්‍රශ්න අහනවා. කරුවට
කථානායකතුමනි, කල්ලිලා සිටනවා.
ගන්නවා. වසන්ති අප බණ්ඩාර මැතිතුමා
ප්‍රශ්න අහනවා. ගරු කථානායකතුමනි,
කාන්තා හා ළමා කටයුතු ඇමතිනිය absent.
මන්ත්‍රීතුමා, මට ප්‍රශ්නෙට පිළිතුරු එවලා තියෙන ගීතා කුමාරසුංග මන්ත්‍රීතුමේ සහභාගී වෙන නියමිතයි. මම මේක ඉදිරිපත් කරන්න අතු ප්‍රශ්න තියෙනවා නම් පස්සේ පිළිතුරු ලබා දීම කටයුතු කරන්න. ප්‍රශ්නය A1 ඔව්. ප්‍රශ්නය A2 මහනුවර නගරයේ පොදු ස්ථානවල සහ පදික වේදිකාවල සිංගමන් යදින යාචකින් අතර කුඩා දරුවන් අතදරා සිටින කාතාවන්ද සිටීද යන්න පිළිබඳව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන වෙතින් වාර්තාවක් කැඳවන ලද අතර මහනුවර නගරයේ පොදු ස්ථානවල සහ පදික වේදිකාවල කුඩා දරුවන් අතදරා සිංගමන් යදිමින් සිටින කාන්තාවන් දැනට නිරීක්ෂණ නොවන බව දන්වා ඇත. එමෙන්ම ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශයන්හි යාචකයන් පිළිබඳව සංගණනයක් සමාජ සේවා දෙපාර්තමේන්තු විසින් 2023/09/05/06/08 දිනයන්හි ශ්‍රී ලංකාවේ සියලුම මහනගර සභා සහ නගර සභා ප්‍රදේශ ආවරණය වන පරිදි සිදු කළ ලද අතර එම සමීක්ෂණයට අනුවද මහනුවර නගරයේ පොදු ස්ථානවල දරුවන් අතදරා සිංගමින් යදිමින් සිටින කාන්තාවන් පිළිබඳව වාර්තා වී නොමැත. ආයන්න 1/2022 වර්ෂයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහනුවර කොට්ටාෂය මගින් දරුවන් යොදාගෙන හා දරුවන් සමග සිංගමින් යදීම සම්බන්ධයෙන් නඩු 4ක් හා 2023 වර්ෂයේ 1 නඩුවක් පවත්වාගෙන යන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන විසින් ලද වාර්තාවේ දක්වා ඇත. A2 අදාළ නොවේ. A3 අදාළ නොවේ. A4 මෙම අමාත්‍යාංශ විසින් එවැනි වැඩපිළිවෙලක් දැන්ට ක්‍රියාත්මක නොකරයි. ඇයන්න අදාළ නොවේ.
අතුරුපස
දෙකරගෙන ලබා දෙන්න කටයුතු කරන්න.
හරි, එහෙනම් මම දැන් අතුරුපස දෙක අහනවා ගරු කතානායකතුමා. ඇත්තටම ගරු කතානායකතුමා, මහනුවර පවතින ළමා සුරැකීම් මධ්‍යස්ථානවල ඉන්න ළමයි ඇත්තටම මධ්‍යම පළාතම වශයෙන් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් 800 හරියටම 91ක් ඉන්නවා. මේ මහනුවර දිස්ත්‍රික්කයේ ඉන්න කණ්ඩායම රජීස් රමාසුරකු මධ්‍යස්ථාන තුනක සහ පෞද්ගලික, ඒ කියන්නේ විවිධ සංගම් මගින් කරගෙන යන ළමා නිවාස ගණනාවක් එක්ක මේ ඇයිට තියෙන බරපතලම ගැටලුවක් තමයි අධිකරණ තීන්දුවකුත් දීලා තිනවා මට මතක විතර 2010 වගේ. ඒ අධිකරණ තීන්දුවෙන් දීලා තියෙන්නේ මේ ළමයින්ව උසාවියට ඉදිරිපත් කිරීම සහ ඒ වගේම ඒ සුරැකීම් මධ්‍යස්ථාන වලට රැගෙන යෑම කියන කාර්යභාරයේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් මේක ළමා පරිවාස දෙපාර්තමේන්තුවට දීලා තිබුණා මේ බලය. නමුත් මේ දෙපාර්තමේන්තුවට කිසිම වාහන පහසුකමක් නැහැ මේ දරුවන් අධිකරණයට ගෙන යන්න, ඒ වගේම සුරැකීම් මධ්‍යස්ථානට ගෙන යන්න. ඒ නිසා මේ ළමයි නැවත අතවරවට ලක් වෙනවා කියලා ලොකු ආందోళනයක් තියෙනවා මේ සම්බන්ධයෙන්. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් මේක පරිවාස දෙපාර්තමේන්තුවට දීලා තිබුණාට ඒ බලේ ක්‍රියාත්මක කිරීමට මේ පරිවාසන නිලධාරීන්ට ප්‍රවාහන පාසුකම් ලබා දීලා ඒ කටයුත්ත විධිමත් කරන්න කියන ඉල්ලීම මම කරන එක ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ තමයි ගරු කතානායකතුමනි, ඇත්තටම මේ සුරැකීම් මධ්‍යස්ථානවල සිටින ළමයින් සම්බන්ධයෙන් ඇත්තටම ආණ්ඩුවක් විදිහට මේකට පහසුකම් ලබා දීමේදී විශේෂයෙන්ම සැලකිල්ල ලක් කරන්න වෙනවා මේ සංවේදී ළමයි කණ්ඩායමක් මේකේ ඉන්නේ. සමහර වෙලාවට මේ අය වරදක් කරලා තිබෙනවා, සමහර වෙලාවට මේ අය එහෙම වරදක් කරලා නැහැ. නමුත් යම් හරි එහෙනම් මගේ අතුරුපස දෙක මම මන්ත්‍රීතුමා ගරු ඇමෙත්තුමිට ඉදිරිපත් කරනවා කතානායකතුමනි. හරි, ඇමෙත්තුමිය මම ඔබතුමියට පළවෙනි අතුරු ප්‍රශ්නේ ගොඩනගනවා. ඒ කියන්නේ පළවෙනි දේ තමයි අධිකරණ තීන්දුවක් දීලා තිබෙනවා පරිවාස බහරේට ගන්නා ළමයින් සම්බන්ධයෙන්. මහනුවර දිස්ත්‍රික්කයේ ළමයින් අතර අපි සමීක්ෂණයක් පැවැත්වුවා. විශේෂයෙන්ම මධ්‍යම පළාතේ ළමයි මේ වගේ රඳවලා තිබුණා 840ක වගේ ප්‍රමාණයක්. මේ සමීක්ෂණයේදී දැනගන්න හැබැයි ප්‍රබලම කාරණේ තමයි මේ පරිවාස බාරයට පත් කරන ළමයි කලින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව හරහා තමයි මේ ළමයින්ව උසාවියට ගෙනියුවේ පරිවාස බාරයට පත් කරේ. නමුත් ඒ බලය පරිවාස දෙපාර්තමේන්තුවට දුන්නට පරිවාස දෙපාර්තමේන්තුවට මේ ළමුන් ප්‍රවාහනය කිරීම සඳහා සම්පත් පහසුකම් නැත්තේ නෑ. ඒ නිසා මේ ළමයි සමහරවිට රාත්‍රී කාලයේ කාන්තා නිලධාරීන්ට ගෙනියන්න වෙනවා පිරිමි දරුවන්. සමහරලාට පිරිමි අයට ගෙනියන්න වෙනවා නිලධාරීන්ට කාන්තා දරුවන්. මේ නිසා ලොකු ප්‍රශ්නයක් පැනගිලා තිබෙනවා මේ ප්‍රවාහන පහසුකම් සඳහා අධිකරණ තීන්දුව ප්‍රකාරව වසර 11 ගිහිලා තියෙද්දි තවමත් ඒ පරිවාස නිලධාරීන්ට ප්‍රවාහන පහසුකම් දීලා ඒ අදාළ සේවකයෝ අනුයුක්ත කරලා නැහැ කියලා ඒ චෝදනාවක් තිබෙන නිසා මම ඔබතුමීගෙන් අහන්නේ මේ පිළිබඳව ඔබතුමීගේ උත්තරේ මොකද්ද කියලා අවුරුදු 11කට පස්සේ.
තුමා කියපු ප්‍රශ්නය දීර්ඝකාලීන වශයෙන්
එක එක දෙන්න
මෙහායි සීට්
එක. ඔබතුමීගේ ආසනේ මාරු වෙලා.
ඔබතුමාගේ ප්‍රශ්නය පරිවාස දෙපාර්තමේන්තුවට අපි බලයක් දී තියෙනවා යම් කිසි දරුවෙක් පාරක හෝ වෙන යම් ස්ථානයක හැරදමා ගියහොත් ඒ දරුවාව පරිවාසය මගින් මුලින්ම කරන්නේ රෝහලකට ඇතුල් කිරීම. දින 7ක් වගේ කාලයක් තිස්සේ ඒ දරුවාට අවශ්‍ය වෛද්‍යමය ප්‍රතිකාර ලබා දෙනවා. ඒ නිසාම තමයි මම යෝජනා කරේ අපි කවුළුව කියලා සෑම ඉස්පිරිතාලයකම කොටසක් වෙන් කරගෙන ඒ නුදුරු ඉතාම නුදුරු දිනයකදී ඒක කරනවා. මේ දරුවන්ව එම ස්ථානයට ගෙනහිල්ලා දරුවන්ගේ රෝග පරීක්ෂාවට යොදෝලා දරුවන්ට තියෙන දරුවා නිරෝගී දරුවෙක් හැටියට හදාගත්තට පස්සේ උසාවියට ඉදිරිපත් කරනවා. උසාවියට ඉදිරිපත් කරන් පස්සේ තමයි පරිවාස දෙපාර්තමේන්තුව මගින් යම් කිසි ළමා නිවාසයකට බාර දෙනවාද, එක්ක දෙමව්පියන්ගෙන් කෙනෙක් ඉදිරිපත් වුවොත් ඔවුන්ට බාර දෙනවාද කියන එක නිගමනය කරන්නේ.
ඒ වාහන ලබා දෙන්න කියලා අධිකරණයෙන් තීන්දුවක් දීලා තියෙනවා. ඒකට ගැන මම අහුවේ ඔබතුමීගෙන් ඒ වාහන පාසුකම් දීලා
වාහන පාසුකම් වලට මම අපේ ප්‍රාදේශීය ලේකම් සෑම ලේකම් කාර්යාලයකමත් අපේ නිලධාරීන් තිදෙනෙක් ඉන්නවා. වෙන වෙනම කොටසට සමහර ඒ ගිනියන අයට අවශ්‍ය වාහන පාසුකම් වලට අවශ්‍ය මුදල ලබා දෙන්න කියලා මම පෞගිය දවස්වල ඒ අමාත්‍යාංශ වලට දැනුම් දීලා තියෙනවා. මොකද ඔවුන් උසාවියට ගෙනියන්න ඕනේ, ආපහු ගේන්න ඕනේ, කීප වතාවක් මේ විදිහට කෙරෙන්නත් ඉඩ තියෙනවා. ඒ වගේම ගරු මන්ත්‍රීතුමා මේ ප්‍රශ්නෙට මා අදාළ ප්‍රශ්නයක් නිසා මම මේක කියනවා. මේ දරුවන්ව කුලවද්දා ගැනීමට, දරුවන් සාදා ගැනීමට, දරුවන්ට දෙමව්පියන් හැටියට ඉදිරිපත් වෙන අයට මේ ප්‍රශ්නේ ටිකක් ලිහිල් කරලා මේ ප්‍රශ්නේ මේකේ තියෙන නීති විශාල කොටසක් තියෙන නිසා ගොඩක් අයට ඒකටත් කල් යනවා. ඒක නිසා ඒ දරුවන්ව කුලවද්දා ගැනීම, දරුවන් අරන් හදාගන්න හදන දෙමව්පියන්ට මේ දරුවන් ලබා දෙන්න කියලා, ළමයි අරන් ගිහිල්ලා ළමා නිවාසයක ගොඩ ගහගත්තා කියලා ඒකෙන් ඒ ළමයට ඇතිවෙන සෙතක් නැහැ. ඒ ළමයට ඊට වඩා හොඳ ජීවිතයක් ගත කරන්න තමයි අපි කරුණු කාරණා ලෑසි කරලා තියෙන්නේ. කවුළුව කියන මගේ සංකල්පයක් අනුව ඉස්පිරිතාලවල හදන මේ ස්ථානය ඉතා ඉක්මනින් අපි පයිලට් ප්‍රොජෙක්ට් 3-4ක් දැන් කරන්න යනවා. ඒකෙන් අපි ආරම්භ කරලා මේ දරුවන්ට ඔබතුමා කිව්ව විදිහට ඒ අවස්ථාව ලබා දෙන්න සූදානම් වෙනවා.
මගේ දෙවෙනි අතර ප්‍රශ්නය කරු කතානායකතුමනි, ඇත්තම ඔබතුමිය කියනවා නම් මේ පරිවාස නිලධාරීන්ට පැවැරීම සඳහා වන මේ ප්‍රවාහන පහසුකම් සඳහා පිළිවෙලක් හදලා තියෙනවා කියලා ඔබතුමී වගකීමෙන් කියනවා නම් මම ඒක පිළිගන්නම්. නමුත් නිලධාරීන්ගේ මං විමසීමක් කරාට පස්සේ ඒ සෑහීමට පත්වන උත්තරයක් දීලා තිබෙන්නේ නැහැ. දෙවෙනි ප්‍රශ්නේ කරු කතානායකතුමනි, අරුප්පොළ සිඟිති සෙවන 32ක්, සරණ සෙවන මාවිල්මඩ 10ක්, දිගණ අපේක්ෂා 90ක්, රජයේ ඒවා 3ක් තියෙනවා. උඩුනුවර වෙලම්බඩ වෙරවලවත්තයි ඊළඟ ඔකස්ටාවත්ත ටිකිරි සෙවනේ ආදි වශයෙන් 40ක් 30ක් වශයෙන් මේ ඉන්න ළමයින් එක්ක අපි කරපු අධ්‍යයනයේදී දැනගත්තා කිසිසේත්ම නියමිත ළමයින් පිළිබඳව පුහුණුවක්වත් නිලධාරීන් අනුයුක්ත කරලා තිබෙන්නේ නැහැ. ඇත්තටම මේකේ භාගෙට භාගයක්වත් නැහැ. මේ පරිවාස භාරයට පත් කරන සංවේදී ළමයින්ට ඒ අදාළ සමාජගත කිරීම කරන්න. මම ඔබතුමින් අහන්නේ මේ රටම සම්බන්ධ වෙමු තත්ත්වයක් මේකයි. ඒ නිසා මේ පරිවාස භාරයට පත් කරන දරුවන් රැකබලා ගැනීම සඳහා විධිමත් පුහුණුවක් ලබා දීලා තිබෙන නිලධාරීන් අනුයුක්ත නොකරන්නේ ප්‍රමාණවත්ද මන්ද?
ඒ සඳහා විශේෂ අවශ්‍යතා ඇති දරුවන් හැටියට අපි හඳුනාගත් වෙනම දරුවන් පිරිසක් ඉන්නවා. ඔවුන් විශේෂ අවශ්‍යතා ඇති දරුවෝ. ඔවුන් මේ දරුවොත් එක්ක අපි එකට දාන්නේ නැහැ. ඒ දරුවන්ට ඒ සම්බන්ධව කිසියම් දැනුමක්, ඒ සම්බන්ධව විශේෂ පුහුණුවක් ලත් අය ලවා කන්සල්ටේෂන් කරලා ඒ අයව බලාගන්නවා. ඔබතුමා කියන එක හරි. සමහර පරිවාස නිලධාරින්ට ඔය කියන කරුණ සම්බන්ධව මමත් විශ්වාස කරනවා. විශේෂ හැකියාවක් නෑ. ඔවුන්ට මේ අයට දෙන්න ඕන මානසික වර්ධනයට ඔවුන්ගේ සිත සුව පිණිස දෙන්න ඕන දේවල් ඒ තුළින් සිද්ධ වෙන්නේ නැහැ කියන එක මම පිළිගන්නවා. අර මුදල් දීමත් සමහර වෙලාවල් වලට අතපසු වීම වෙනවා. මං හිතන්නේ ඒවත් එක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක එකතු කරලා වගේ දෙන ගතියක් තියෙනවා. ඒක මාසේ අන්තිමට වගේ ඔවුන්ට ලැබෙන්නේ. මම ඒක ගැන ඉක්මනින්ම ක්‍රියාත්මක කරමින් ඔවුන්ට ඒ යන අවස්ථාවලදී ගමන් පහසුකම් ලබා දෙන්න කියලා, වාහන පහසුකම් ලබා දීමට අපහසුයි. එහෙම වුණොත් පොලිසියෙන් තමයි අපිට ගෙන්න ගන්න වෙන්නේ පොලිස් ජීප් රථයක්. ඒ ජීප් රථත් ඒ අවස්ථාවේදී වෙන දේවල් වලට යන නිසා එක්ක කුලියට අරගෙන එක්ක ඒ විදිහට තමයි ඒ කටයුතු ලංකාව පුරාම කරගෙන යන්නේ. දරුවන්ගේ මානසික වර්ධනය පිළිබඳ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට විශේෂයෙන්ම සලකනවා. ඔබතුමා ඔය කියන ළමා නිවාස පිළිබඳත් ඉතා ඉක්මනින් මම අවධානය යොමු කරනවා කියලා ඔබතුමාට කියනවා.
බොහොම ස්තුතියි ගාන්ත කරුණා තිලකමැතිතුමා. ආහනව ගරු කතානායකතුමනි, කෘෂිකර්ම මැතිතුමා, වෙළඳැමැතිතුමා.
ගරු කතානායකතුමනි, ගායන්ත කරුණාතිලක මන්ත්‍රීතුමා අසන ලද ප්‍රශ්නයට පළවෙනි ප්‍රශ්නයට පිළිතුර මෙට්‍රික් ටොන් 115,000 120,000 අතර එම ප්‍රමාණයන් දේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන ප්‍රමාණය පොල්තෙල් 2020 19,000 මෙට්‍රික් ටොන් වලින් 19,759 21 43,038 22 68,587 2023 සැප්තැම්බර් වෙනකොට 38,251. ආනයනය කරන ප්‍රමාණය 2020 76,663, 21 98,640, 22 12,718, මේ සැප්තැම්බර් වෙනකොට 71,583. ලියාපදිංචි ප්‍රමාණය මෙම ලියාපදිංචි වාර්ෂිකව සිදු කරයි. මෙම වර්ෂය තුළ කර්මාන්ත 195ක් ලියාපදිංචි වී ඇත. දෙවැනි ප්‍රශ්නයට පිළිතුර වූ ලියාපදිංචි ග්‍රාමීය මට්ටමේ දේශීය පොල්තෙල් නිපදවන්නන් සිටි. ඒක තුන්වැනි කොටසට පිළිතුර වූ හතරවැනි කොටසට පිළිතුර පොල් සම්බන්ධන අධිකාරි සතුව ප්‍රමිතියට අනුකූල නොවන නිෂ්පාදකයන්ට එරිව කටයුතු කිරීමට ඇති බලතල සීමා සහිත වේ. ඒ අනුව පහත පියවර ගනු ලැබේ. ආයතනවල නිෂ්පාදන ක්‍රියාවලි වැඩි දියුණු කර ගුණාත්මක පොල්තෙල් නිෂ්පාදනයක් සිදු කිරීමට කර්මාන්තකරුවන්ට අවශ්‍ය වන තාක්ෂණික සහයෝගය ලබා දීම. දෙක, වියලුම් ක්‍රමවේදයේ ඉහළ නැංවීමට සහ කර්මාශාලා නවීකරණයට සහන පොලී ණය ලබා දීම. තුන, තරුපහ ලාංඡනය හඳුන්වා දී ප්‍රමිතිය සහතික කිරීම. හතර, නිෂ්පාදනයේ සාම්පල පරීක්ෂා කර සැකසුම් ක්‍රමවේදී ඉහළ නැම්වීමට සහාය වී ඇය අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, පහුගිය කාලේ ලොකු ආන්දෝලනාත්මක සිද්ධියක් වුණා මේ ප්‍රමිතියෙන් තොර පොල්තෙල් රටතුරට ආනයනය කර ඇති බවට තොරතුරු වාර්තා වුණා. ඒවයි පිළිකාකාරක ඇෆ්ලටොක්සීන් නැමැති රසායනික ද්‍රව්‍ය අඩංගු බවට ප්‍රමිති ආයතනයේ පවා හඳුනගෙන තියෙනවා කියලා මේ ඇමතුමාගේ කතාවල පවා හැන්සාඩ් එකේ සඳහන් වෙලා තිබෙනවා. ඒ වෙලාවේ කිව්වා ඒවා ඔක්කොම මේ ප්‍රතිඅපනයනය කරන්න කටයුතු කරනවා කියලා. මම අහන්න කැමතියි ඒ ඔක්කොම ටික ප්‍රතිඅපනයනය කරලාද දැන් වෙනකොට තියෙන්නේ? දැන් වෙනකොට එහෙම රට තුලට ප්‍රමිතියෙන් තොර පොල්තෙල් එනවා නම් ඒක වැළැක්වීමට අරගෙන තියෙන පීවර මොනවද කියලා.
මා දන්නා තරමින් ගරු කතානායකතුමනි, වන් පොල්තෙල් මේ නැමත ප්‍රතිඅපනයනය කිරීමක් තමයි සිදුවෙන්නේ. මේ රටේ පාවිච්චියට ඉඩ දෙන්නේ නැහැ. ඒ අදාළ පරීක්ෂාවන් වලින් අනතුරුව තමයි ඒ කටයුත්ත සිද්ධ වෙන්නේ. ඒ වගේම එම පොල්තෙල් මම සඳහන් කරන්න කැමති යම් ප්‍රමාණයක් මේ ආනයනය කරන පොල්තෙල් ඉතා ඉහළ ගුණත්වයෙන් යුත් පොල්තෙල් කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. මොකද අපේ රටේ කුඩා කර්මාන්තකරුවන් නැත්නම් කුඩා මෝල්වල නිෂ්පාදනය කරන ඒවා පිළිබඳවත් යම් යම් ප්‍රශ්න නැතුව නෙමෙයි. නමුත් මේවා ප්‍රමිතිගත කිරීම සඳහා වැඩපිළිවෙළ සකස් කරමින් යනවා සහ ජනතාව දැනුවත් කරමින් යනවා. ඒ සඳහා තමයි දැනට තරු පහේ පොල්තෙල් හඳුන්වල දීමක් සිදු කරලා තිබෙනවා. ඒවා ගන්නේවා පිළිබඳව සහතිකයක් තියෙනවා. ඒ වගේම ලේබල් ගතව තිබෙන තෙල් පිළිබඳව සහතිකයක් තිබෙනවා. ඒ වගේම මේ බැරල්වල එන ඒවා තමයි කලවම් කිරීම ආදී සිද්ධ වෙන්නේ. ඒවා පරීක්ෂා කිරීමේ බලය පාරිභෝගික අධිකාරියට තියෙනවා. ඒ වගේම සෞඛ්‍යාංශ වලින් ඒවා පරීක්ෂා කිරීම සිද්ධ වෙනවා. මේ අමාත්‍යාංශයේ විදියට අධිකාරී විදියට ඒ සඳහා අවශ්‍ය මඟ පෙන්වීම කරනවා. ඒ සඳහා අදාළ අංශය දැනුවත් කිරීම තමයි අඩුතු කරන්නේ.
දෙවෙනි අතුරු ප්‍රශ්නය ඇමතුමා, පළවෙනිම මම අහපු එකට ඔබතුමා ඍජු පිළිතුරක් දුන්නේ නැහැ අර ප්‍රතිඅපනයනය කරාද කියන එක ගැන. ඒක හොයලා බලලා හරි අපිට දැනුවත් කරන්න. ඊළඟට මේ මගේ ප්‍රශ්නෙට පිළිතුරු හැටියට ඔබතුමා කිව්වා ලියාපදිංචිනකොට පොල්තෙල් නිෂ්පාදකව හිටින බවත් පිළිගන්නවා කියලා. ඒවා වෙළඳපොළට යන බවත් පිළිගන්නවා කියලා. එතකොට එහෙම වෙලාවක ඒවයි ප්‍රමිතිය පරීක්ෂා කිරීමක් සිද්ධ කරන්න මොකද්ද තියෙන වැඩපිළිවෙල?
දැන් මේ ප්‍රමිතිය පරීක්ෂා කරන්න වෙන්නේ ඇත්තටම මේ අපේ මණ්ඩලයත් ඒකට මැදිහත් වෙනවා. ඒ වගේම මේකට වැටලීම් සහ මේ පරීක්ෂා කිරීම නඩු දැමීම් ඔක්කොම කරන්න පුළුවන් වෙන්නේ පාරිභෝගික අධිකාරියට. ඉතින් පාරිභෝගික අධිකාරිය සහ සෞඛ්‍ය අංශත් එකතු වෙලා තමයි මේ කටයුත්ත කරන්නේ. දැනට පළවෙනි අදියර විදියට මේවා නියාමනය කරලා කටයුතු කරනවා. කෙසේ වෙතත් පොල් තෙල් අනිත් තෙල් වලට වැඩිය හොඳයි කියන එක මට කියන්න පුළුවන්. දැන් අපි වෙන රටවල් වලින් ගෙනල්ලා පාවිච්චි කරන එළවලු තෙල් ඒ වගේවයි ප්‍රමිතියත් එක්ක බලනකොට ලංකාවේ තියෙන පොල් තෙල් හොඳ තත්ත්වයේ තියෙනවා. ඒ නිසා මේ එක එක වරින් වර කියනවා ලංකාවේ පොල් තෙල් හොඳ නැහැ, කොලෙස්ටරෝල් එනවා කියලා. එහෙම තොරතුරක් නැහැ. දැනටමත් මට කියන්න තියෙන ලංකාවේ පොල් තෙල් හොඳම තත්ත්වයේ තියෙනවා. ඒ වගේම අර කුඩා පරිමාණ කට්ටිය නිෂ්පාදනය කරනේවත් දැන් පිරිසුදු කරලා ප්‍රධාන කර්මාශාලාව එක්ක ඒකාබද්ධ කරන වැඩපිළිවෙළක් මේ වෙනකොට ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ තුලින් පිරිපහදු කිරීමකින් පසුව වෙළඳපොළට නිකුත් කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. මේක විධිමත් කිරීම සඳහා අවශ්‍ය පියවර ඉදිරියේදීත් ගන්නවා.
උද්දීකපති මහත්මයා, පරිසර මහත්මයාගේ
ගරු කතානායකතුමනි, පරිසර අමාත්‍යතුමාගෙන් මම ප්‍රශ්න අහනවා.
අලිලා සිටනවා ගරු කතානායක.
කොච්චර කාලද?
මාසයක්.
ඈ
මාසයක්.
මාසයක්. කොමත් ගලො
ශානික්‍යන් රාජපුත්‍ර මහත්මයා,
මං අහනවා කතානායකතුමනි.
විදුලි බල ඇමතුමා,
කතානායකතුමනි, එතුමා අහන පළවෙනි ප්‍රශ්නෙට උත්තරය වෙන්නේ කාර්යාල 11යි කියන එක. ඊළඟට එතුමා අහන දෙවෙනි ප්‍රශ්නේ වෙන්වෙන් වශයෙන් දක්වනවාද කියලා. අපිට වෙන්වෙන් වශයෙන් දක්වන්න පුළුවන්. එතුමාගේ තුන්වෙනි ප්‍රශ්නේ ඒ ප්‍රමාණය එතුමා සේවක සංඛ්‍යාව අහලා තියෙනවා. මඩකල්පුව ප්‍රාදේශීය ප්‍රධාන ඉංජිනේරු කාර්යාලයේ සරවණපාර කල්ලඩිය මඩකල්පුව කියන ස්ථානයේ 78 දෙනෙක් සේවය කරනවා. බෙදා හැරීම් තැනීම් කාර්යාලයේ සරවණපාර කල්ලඩිය මඩකල්පුව කියන ස්ථානයේ 10 දෙනෙක් සේවය කරනවා. බෙදා හැරීම් නඩත්තු කාර්යාලයේ රාජ්‍ය නිල නිවාස පාර කල්ලඩිය මඩකලපුව කියන ස්ථානයේ 28 දෙනෙක් සේවය කරනවා. අංක මඩකලපුව නගර පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ අංක 28 මායිම් පාර මඩකලපුව කියන ස්ථානයේ 19 දෙනෙකුත්, කාත්තංකුඩිය පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ ඇරබික් පාසල මාවත කාත්තංකුඩි අංක 4 12 දෙනෙකුත්, කලවංචිකුඩි පාරිභෝගික මධ්‍යස්ථානයේ සමපකාරී ඉදිරිපිට ප්‍රධාන පාර කලවංචිකුඩියේ 22 දෙනෙකුත්, වාලච්චාන ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලයේ ත්‍රිකුණාමලයි පාර කලවන්කණි වාලච්චේන කියන ප්‍රදේ ඒ ලිපිනේ 55 දෙනෙකුත්, වාලච්චේන නගර පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ ත්‍රිකුණාමලයි පාර වාලච්චානේ 19 දෙනෙකුත්, වාකරේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ ත්‍රිකුණාමලයි පාර වාකරේ 5 දෙනෙකුත්, කිරාන් පාරිභෝගික මධ්‍යස්ථානයේ ප්‍රධාන පාර කිරාන් 10 දෙනෙකුත්, ඉරාවුර් පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ ඉරාවුර් 15 දෙනෙකුත් සේවය කරනවා. එතුමාගේ හතරවෙනි ප්‍රශ්නය, ඒකට උත්තරය වෙන්නේ මඩකලපුව නගර පාරිභෝගික සේවා මධ්‍යස්ථානය, කාත්තංකුඩි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය, කලවංචිකුඩි පාරිභෝගික සේවා මධ්‍යස්ථානය, වාලච්චේන ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලය, වාකරේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානය, කිරාන් පාරිභෝගික සේවා මධ්‍යස්ථානය, රාවුර් පාරිභෝගික සේවා මධ්‍යස්ථාන කියන ස්ථාන. ඊළඟට එතුමාහන පස්වෙනි ප්‍රශ්නෙට උත්තරය වෙන්නේ ස්ථිර කාර්යාල ගොඩනැගිලි ඉදිකිරීමට හැකියාවක් නොමැත කියන එකයි. එතුමහන ඒ අතුරු ප්‍රශ්නයට එම කාර්යාලය සඳහා නව ගොඩනැගිලි ඉදිකිරීමට ප්‍රමාණවත් මූල්‍ය ප්‍රවාහයක් ලංකා විදුලි බල මණ්ඩලය සතු නොවීම හා පවත්නා අරමුදල් සකසුරුවම් වශයෙන් භාවිතා කිරීම සඳහා කුලී පදනම මත මෙසේ කාර්යාල පහසුකම් සලසා ගැනීමට සිදු වී ඇත කියන එකයි. එබැවින් ලංකා විදුලි බල මණ්ඩලයේ මූල්‍ය හැකියාව වර්ධනය වූ විට අධිරගතව මෙම කාර්යාල මනාව ස්ථාපනය කිරීම හා ඉඩම් සපයා ගැනීම සිදු කර ස්ථිර ගොඩනැගිලි ඉදිකිරීම සඳහා පියවර ගනු ලබනවා කියන එකත්, තවද ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිවගත කිරීමට අවශ්‍ය මූලික කටයුතු සිදු කරමින් පවතින වාතාවරණයක එම කටයුතු නිමවන තුරු නව ගොඩනැගිලි ඉදිකිරීම තාවකාලිකව පැවැත්වීමට ප්‍රතිපත්විමය තීරණයක් ගෙන ඇති බැවින් නව කාර්යාල ඉදිකිරීම කෙරෙහි යොමු විය නොහැක කියන උත්තරය තමයි එතුමාගේ මේ ප්‍රශ්නවලට ලබා දෙන්න තියෙන්නේ.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය තමයි, මං හිතන්නේ මේ කැබිනට් ඇමතිවරයයි රාජ්‍ය ඇමතිවරයයි අතර කතා බහ කරන්න නැද්ද දන්නේ නැහැ. මොකද එතුමා කියන මූල්‍ය ප්‍රතිපාදන නැහැ කියලා. හැබැයි මේ වෙනකොට සිලෝන් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට මේ මාස දෙක ඇතුළත මම මේ මංගා තියනවා, මේකේ තියෙන මේ වර්කින්ග්ස් ටික දෙන්නම්. එතුමා රාජ්‍ය ඇමතිතුමා අවශ්‍ය නම් හොයලා බලන්න පුළුවන්. විදුර රළපනාව කියන මහත්මය, මං හිතන්නේ විදුර රළපනාව කියන මහත්මය හැමෝම දන්නවා, CEB එකේ මේ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් සම්බන්ධව දත්ත විශාල වශයෙන්ම දෙන ප්‍රොෆෙසර් කෙනෙක්. එතුමාගේ දත්ත අනුව CEB ආයතනයට විශාල වශයෙන් ලාභයක් ඔක්තෝබර් නොවැම්බර් සහ දෙසැම්බර් මාස දැන් ඔක්තෝබර් නොවැම්බර් ලැබිලා තියෙනවා, දැනට තියෙන වර්ෂාපතනයත් එක්ක දෙසැම්බර් මාසයේ විදිහට ලැබෙන්න තියෙනවා. දැන් ඔක්තෝබර් මාසේ ගත්තම CEB එකේ වර්කින්ග්ස් අනුව CEB එකේ තියලා දැන් PUSCL චෙයාර්මන් උපයෝගිතා කොමිෂන් සභාව හිටපු සභාපතිව ඉවත් කරන් පස්සේ දැන් මේ උපයෝගිතා කොමිෂන් සභාව නිකන් රබර් ස්ටැම්ප් එකක් වෙලා තියෙනවා. අමාත්‍යාංශෙන් CEB එකෙන් මිදල් වැඩි කිරීම, මිල වැඩි කරන්න ඉල්ලන ප්‍රමාණය අප්‍රූව් කරලා යවන තත්ත්වෙට වෙයිලා තියෙනවා. මොකද ඔක්තෝබර් මාසේ විතරක් ගරු කතානායකතුමනි මට මේ අවස්ථාව දෙන්න, ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ ඒ කියන්නේ ෆොසිල් ෆියුල් වලින් ප්‍රොජෙක්ෂන් එක 396 ගිගාවට් අවර්ස්. හැබැයි ඇක්චුවලි පාවිතා ඒක ඇක්චුවල් අවශ්‍යලා තියෙන්නේ ගිගාවට් 80යි. හයිඩ්‍රෝ වලින් CEB ප්‍රොජෙක්ට් කරලා තියෙනවා අපිට ගිගාවට් 380ක් තමයි නිෂ්පාදනය කරන්න පුළුවන් කියලා. හැබැයි ඇක්චුවලි ගිගාවට් 553ක් නිපදවලා තියෙනවා ගිගාවට් අවර්ස්. රිසර්වෝය ඉන්ෆ්ලෝ එකෙන් CEB ප්‍රොජෙක්ෂන් එක ගිගාවට් අවර්ස් 429යි. හැබැයි ඇක්චුවල් එක ගිගාවට් අවර්ස් 897ක්. නොවැම්බර් මාසේ 28 වෙනිදා වෙනකල් හයිඩ්‍රෝ වලින් 369 ගිගාවට් අවර්ස් ප්‍රෙඩික් කරලා තිනවා, ඇක්චුවල් ගිගාවට් අවර්ස් ඇවිල්ලා 670. මේ වගේ මේ දිගින් දෛනිකව වුණත් මේකේ අවශ්‍ය නම් දත්ත මම මේ සභාගත කරන්නම් මේ දත්තවල තියෙනවා. එතකොට ඒත් එක්කම දැන් මෙතුමා කියනවා මුදල් නැහැ කියලා ගොඩනැගිල්ල පත්කන්. මෙතන මේ ගොඩනැගිල්ලක් ගැන මෙතන කතාවට වඩා මේ Sunday Times පත්‍රයේ ගරු කතානායකතුමනි තියෙනවා CEB disconnects electricity over 500,000 defaulters. CEB එකෙන් සිලෝන් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් ආයතනයෙන් 105කට වඩා අධික මීටර්ස් කපලා විසන්ධි කරලා තියෙනවා, මිල ගෙවන්න බෑ කියලා. එතකොට මේ මාස 3 ඇතුළත CEB එකට මේ දැන් පහුගිය අපි දැක්ක පහුගිය මාස දෙකකට කලින් මං හිතන්නේ ටැරිෆ් හයික් එකක් ඉල්ලලා තිබ්බ CEB එකෙන්. මේ ටැරිෆ් හයික් එක ඉල්ලන්න හේතුව තමයි CEB එක CBE-සෙට ලොස් කියලා. ඒ කියන්නේ CB එක මේ පාඩු ලබන ආයතනයක් කියලා. හැබැයි ඒ වගේම තියෙනවා Daily Mirror, මම මේ අවසන් කරන ප්‍රශ්නේ පළවෙනි අතුරු ප්‍රශ්නේ, Hansana Place Center announces relief to public in April from CB's potential December profit. ඒ කියන්නේ කාන්තර විජේසේකර නත්තල් 100 වෙනවලු අප්‍රේල් මාසයෙන් පස්සේ මේ ප්‍රමාණය අඩු කරලා. එතකොට මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ තමයි ගෝඨාභය රාජපක්ෂ power cut මිනිස්සුර දුන්නේ පැය 2යි 3යි 4යි. දැන් තියෙන මේ CEB බලශක්ති අමාත්‍යංශය 105ක් ජනතාවට පෑ 24ක පව කට් එකක් දීලා තියෙනවා. එතකොට මේ ගොඩනැගිලි හදන්න ප්‍රතිපාදන නැහැ කියලා තියෙනවා. මමගේ පළවෙනි අතුරු ප්‍රශ්නය දැන් ඔබතුමා මේ ගැන දන්නවද? මේ කණිජ තෙල් සංස්ථාවේ මේ මෙච්චර ලාභ ලබන තත්ත්වයකට ඇවිල්ලා තියෙනකොට ඔබතුමා මෙතන කියනවා මුදල් නැහැ කියලා. අපි දන්නවා ඔබතුමා
සිලේ මන්ත්‍රීතුමා ප්‍රශ්නය අහන්න
එතකොට ඔබතුමාගේ මම අහන්නේ ඔබතුමාලා මේ 105ක් ජනතාව පහුගිය මේ ටැරිෆ් හයික් එක වැඩි කරන් පස්සේ තමයි 150,000ක් මිනිස්සුගේ විසන්ධි කරලා තියෙන්නේ. එතකොට CEB ආයතනය කියන්නේ මුදල් උපයන්න ක්‍රියාත්මක, ඒ කියන්නේ අපි කියන්නේ පාඩු ලබන්න ඕන කියලා, මුදල් උපයන්න ක්‍රියාත්මක වෙන නැත්නම් මේ රටේ තියෙන ආයතනයක්ද නැත්නම් මේක සේවයක් වශයෙන් ලබා දෙන ආයතනයක්ද? මේක තමයි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය.
ගරු කතානායකතුමනි, මම හිතන්නේ මේ එතුමා වෙන පණිවිඩයක් සමාජගත කරන්න දැඩිසේ උත්සාහ කෙරුවා. එතුමා වුණත් තේරුම් ගන්න ඕන ඔක්තෝබර් මාසේ නොවැම්බර් මාසේ ලාභේ පදනම් කරගෙන ගොඩනැගිලි අලුතෙන් හදන්න ඉඩම් මිලදී ගන්න පුළුවන්කමක් සැලසුමක් නැහැ. ඒ නිසා විදුලි බල මණ්ඩලයේ දිගින් දිගටම පාඩු ලැබුව අපි කවුරුත් දන්නවා. ඒ නිසා අපි බලාපොරොත්තු වුණ ප්‍රමාණයට වඩා අපි ඇස්තමේන්තු එතුමා කියන ප්‍රමාණයෙන්ම ඇස්තමේන්තු කරපු ප්‍රමාණයට වඩා අපිට මේ ස්වභාව ධර්මයේ වර්ෂාපතනේ දුන්නා. එතකොට අපි ඔක්තෝබර් මාසේ ලාභ ලබන තත්ත්වෙට පත් වුණා. ඒ වගේම නොවැම්බර් මාසේ ලාභ ලබන තත්ත්වෙට පත් වුණා. ඊළඟට ඒ ලාභයම දෙසැම්බර් මාසේ දක්වා ගෙනියන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒ නිසා මෙතුමාගේ සම්පූර්ණ යොමු කරපු ප්‍රශ්න ඇතුලේ තිබුණේ විදුලි බල මණ්ඩලයේ මේ ගොඩනැගිලි සම්බන්ධයෙන්. එතකොට ගොඩනැගිලි සම්බන්ධයෙන් තීන්දුවක් තීරණයක් ප්‍රතිහුවගත කරන සැලැස්මක් ඇතුලේ අද කරන්න බෑ. මොකද ඒ ප්‍රතිහුවගත කරන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒක සම්මත වුණාට පස්සේ ඒ ප්‍රතිහුවගත කරන සැලැස්ම අනුව බෙදා හැරීම් කරන ඒ කටයුතු කරන නිලධාරීන්ට ඒ වගේම විදුලිය නිෂ්පාදනය කරන ඒ වගේම සම්ප්‍රේෂණය කරන මේ කණ්ඩායම් වලට මේක බෙදෙනවා. මේක බෙදිච්චාම ඒගොල්ලෝ ඒ ආයතන වලින් ලාභ අරන් පෙන්වන්න ඕන. ඊට පස්සේ පුළුවන් ඒගොල්ලන්ටම ඕන කරන විදිහට ඉඩම් මිලදී අරගෙන ගොඩනැගිලි ඉදි කරගෙන මේ වැඩ පිළිවෙල යන එක දීර්ඝ කාලින වැඩ පිළිවෙලක්. ඒ නිසා මේක බොහොම අඩු මුදලකට මේ කුලී ස්ථාන අරගෙන දැනට පවත්වාගෙන යන්නේ මොකද එච්චර මූලික ධනයක් යොමු කරන්න විදුලි බල බලන්නට හැකියාව නොතිබුණ නිසා. ඒ වගේම එතුමා මේ ප්‍රශ්නේ ඇතුලේ කතා කරලා කියනවා ගරු කතානායකතුමනි මේ විදුලිය විසන්ධි කිරීම ගැන. මේ පාරිභෝගිකයෝ 80 ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් මේ විදුලි බල මණ්ඩලයේ අද ඒ විදුලිය මිලදී ගැනීම කරනවා. මේ ලක්ෂ 4ක් 5ක් විදුලිය විසන්ධි කිරීමේ ඊයේ පෙරේදා විතරක් නෙමෙයි. දිගින් දිගටම මේ විදුලිය විසන්ධි කිරීම ඒක දිගින් දිගටම සිද්ධ වෙනවා. විදුලි බිල වේලාවට නොගෙවුවොත් ඒ විදුලි විසන්ධි කිරීම සිද්ධ වෙනවා. ඒ වගේම මේ මිල වැඩිවීම මේ ලබන ලාභය පහුගිය විදුලි බල අමාත්‍යාංශයේ වැය ශීර්ෂ සාකච්ඡාවේදී පැහැදිලිවම ඇමතිතුමා කිව්වා ඉදිරි මාසයේ මේ මිල සංශෝධනයේදී අපිට මේ ලබාගත්තු ලාභය පාවිච්චි කරන්න පුළුවන් කියලා. මම ඒ අතර ඔබතුමාට කියන්නම් අපි මේ එන වසර තුල පාවිච්චි කරන ගල්ලඟුරු ප්‍රමාණය අපිට විශාල මුදලකින් මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සාකච්ඡා උඩ අපිට පුළුවන් වුණා විශාල මුදලකින් අඩු කරගන්න. ඒ සහනය අපිට ජනතාවට ලබා දෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ සියල්ලට විදුලි බල මණ්ඩලයේ මේ වෙද්දි වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් ජනතාවට ප්‍රවෘත්ති දා ලබා දෙන්න අවශ්‍ය නම් වෙනත් ක්‍රමයක් තියෙනවා. මේ අහපු ප්‍රශ්නෙට අපි පැහැදිලි උත්තරයක් ඔබතුමාට දීලා තියෙනවා.
අර කතාරයකදී මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය ගොඩනැගිල්ලක් අවශ්‍ය වෙන්නේ මේ වගේ කරන්ට් බිල් වැඩි කරලා අනවශ්‍ය ලෙස වැඩි කරලා මිනිස්සුගේ කරන්ට් විසන්ධි මේ සන්ඩේ ටයිම්ස් පත්‍රයේ ආටිකල් එකේ තියෙනවා. පහුගිය මාසය ඇතුළේ තමයි ලක්ෂයක් විසන්ධි කරලා තියෙන්නේ. මේ අවුරුදු ගානකින් නෙවෙයි. මගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ කවුරු කතාද මේකේ මම අහන්නේ මෙච්චරයි අහන්නේ. ඔබතුමාට මේක ගැන පැහැදිලි උත්තරයක් දෙන්න බැරි නම් ඔබතුමා කියන්න මම දන්නේ නැහැ. මම මේක අහලා කියන්නම් කියලා. මගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ තමයි ගරු කතානායකතුමනි දැන් මේකෙදි කියලා තියෙනවා හයිඩ්‍රෝ පවර් රේන්ෆෝල් එක ප්‍රෙඩික් කරන එක ඒකට තමයි එක්ස්පර්ට්ස්ලා ඉන්නේ. එහෙම නැතුව මේ අපි ඉන්නේ ගල් යුගයේ නෙවෙයි අහස බලාගෙන මේ රේන්ෆෝල් එක මෙච්චරක් ආවා ඒක නිසා අපිට ලාභයක් ලැබෙනවා කියලා. මේවා කලින්ම ප්‍රෙඩික් කරනවා. ඒකට තමයි එක්ස්පර්ට්ස්ලා ඉන්නේ. එතකොට දැන් මේ වෙනකොට ගරු කතානායකතුමනි බිලියන 50ක ලාභයක් ලැබෙනවා කියලා PUCSL ආයතනයෙන් තමයි කියලා තියෙන්නේ. එතකොට මේ ටැරිෆ් හයික් එක වැඩි කරේ නැතත් බිලියන 21ක ලාභයක් මේ CEB එකට ලැබෙනවා. එතකොට මම අහන්නේ දැන් මේ PUCSL ආයතනය සහ මේ CEB එකට මේ ප්‍රෙඩික්ෂන්ස් මෙච්චරයි වර්ෂාව ලැබෙන්නේ කියලා මේ වැරදි දත්ත ලබා දුන්න නිලධාරීන්ට සහ PUCSL ආයතන ගරු කතානායකතුම ඔබතුමාගේ අවධානයේ PUCSL කියන්නේ රෙගුලේටර් කෙනෙක්. එයා ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න ඕනේ. එයා මේ ඇමතිවරයා වුණ හැම එකම රබර් ස්ටැම්ප් එකක් ගහලා යවන්න බෑ. එතකොට මම අහන්නේ ඔබතුමාගෙන් මම අහන්නේ මේ ඔබතුමා බිල්ඩින් එකක් ගැන කතා කරන්න එපා. මම බිල්ඩින් එක තමයි ප්‍රශ්නේ. බිල්ඩින් එකක් අවශ්‍ය වෙන්නේත් නෑ. ඔබතුමාට හරියට රාජකාරිය කරා නම් බිල කපන්න වෙන්නේ නැහැ. මිනිස්සුර කන්සියුමර්ට එන්න වෙන්නේ නැහැ. ඒක නිසා මම අහන්නේ මේ වැරදි දත්ත මම ඔබතුමාට සභාගත කරන්න ඔබතුමා ගාව නැත්නම් මේ වැරදි දත්ත ලබා දීලා අමාත්‍යංශයත් අමාත්‍යවරයාවත් නොමග යවපු CEB එකේ නිලධාරීන්ට ඔබතුමාලා ගන්න පියවර මොකද්ද? ගරු කතානායකතුමයි රෙගුලේටර් කෙනෙක් වශයෙන් ජනතාවගේ පැත්තේ ඉන්නතුව CEB කියන්නේ සේවයක්. කරන්ට් ලබා දීම කියන්නේ සේවයක්. මේ සේවයේ IMF එකෙන් උත් කියලා තියන්නේ පාඩු ලබන්න එපා කියලා මිස බිලියන 21ක ලාභ ලබන්න කියලා නෙමෙයි. ඒතර මේක ජන ගරු කතානායකතුමනි ලබන අවුරුද්ද මැතිවරණයක් ඉලක්ක කරගෙන මේ ලාභ විශාල වශයෙන් අද අරගෙන අප්‍රේල් මාසෙ වෙද්දි මේකේ ගාණ අඩු කරලා මැතිවරණයට කලින් අපි කරන් බිල අඩු කරා කියන හැබැයි ඒකෙන් වෙන්නේ ඉගෙන ගන්න ළමයි පව ලක්ෂ ගානක ලක්ෂයක් විතර ප්‍රමාණයක්.
කරන්
බිල කපලා දේ මොකද්ද මේකට ගන්න පියවර එච්චරයි ප්‍රශ්නේ.
දැන් ප්‍රශ්නේ නතර කරන්න. හරි. ඔතන උත්තර දෙන්න.
ගරු කතානායකතුමනි මං හිතන්නේ කැබිනට් අමැතිතුමා පහුගිය අයවැයේදී පැහැදිලිවම මෙතුමා මේ අන්තිමට නගපු ප්‍රශ්නෙට උත්තරයක් දුන්නා. ඒක මේ මේක මුළු පාර්ලිමේන්තුවම දන්නවා. ඒ නිසා මම නැවත නැවත කාලිනාස්ති කරන්න එක අවශ්‍ය නැහැ. අපි අවබෝධයකින් දැනීමකින් ඇතුවයි මේ කටයුතු කරන්නේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ලබා දෙන තොරතුරු තමයි පාදක කරගන්නේ මේ කටයුතු වලට. ඒ නිසා මේ සියලු කරුණු කාරණා වලට අපි අපි පැහැදිලිවම කිව්වා අපි ඇස්තමේන්තු කරපු ප්‍රමාණයට වඩා අපිට ලාභදායි මේ මේ ක්‍රමවේදයක් අපිට ඇති වුණා කියලා. ඒ නිසා ඒ ඇති වෙච්ච ක්‍රමවේදයේ උඩ අපි සහන සපේනවා. ඒක එතුමා තීන්දුව කරගන්නවා නම් මැතිවරණ ඉලක්ක කරගෙන එතුමාගේ මානසිකත්වය. බොහොම ස්තුතියි කතානායකතුමා.